සුබ සැන්දෑවක් වේවා ආදර දුවේ පුතේ. අද දවසේ අප එක්ව සිටින්නේ මහනුවර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවය හා ඒකාබද්ධව මෙහෙවනු ලබන මැදරට ගුරුගෙදර වැඩසටහනේ තවත් එක් අවස්ථාවකටයි. අද දවසේ අප එක්ව සිටින්නේ කතෝලික නොවන ක්‍රිස්තියානි ධර්මය විෂය පිළිබඳව ඔබත් සමඟ සාකච්ඡා කරන්න. දරුදැරියනි, අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා ක්‍රිස්තියානි ධර්මය 10 ශ්‍රේණියට අදාළව මේ සාකච්ඡාව මෙහෙයුම් ලබන්නට. විශේෂයෙන්ම අද දවසේ 10 ශ්‍රේණියේ පළවෙනි නිපුණතාවය පදනම් කරගෙනයි මේ සාකච්ඡාව මෙහෙවන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මා ආරාධනා කරනවා මා සමග එකතු වෙලා ඉන්න අපගේ ආදරණීය ගුරුතුමිය චාමිනි උඩුමුල්ල ගුරුතුමියට ඇයගේ අදහස් දක්වන්න කියලා.
ඔව්, ආදර දුවේ පුතේ, අපි අද ඔබ වෙත අවධානය යොමු කරන්නේ 10 ශ්‍රේණිය පෙළ පොතේ පළමු හා දෙවන පාඩම් වල දිවස් වැකි හා කිතු උපත සහ විශිෂ්ට වූ සේවකත්වය යන මාතෘකා යටතේ ඔබට ඔබගේ අවධානය යොමු කරන්න. ඒ යටතේ ආදරණීය දුවේ පුතේ, ජේසුස් වහන්සේගේ උපත හා සේවය පිළිබඳව අතීතයේ සිටි දිවස්වරුන් විසින් සිදු කළ ප්‍රකාශයන් පිළිබඳව ඔබට අවබෝධයක් ලබාගත හැකි. ඒ වගේම එම දිවස්වැකි නව ගිවිසුම තුළ ඉටු ආකාරයද අපි සොයා බැලීමක් සිදු කරනවා. ඒ අනුව ක්‍රිස්තුතුමන්ගේ උපත, දාවිද්ගේ නුවර සිදුවීම, ගණදුරු දේශයට ජේසුස් වහන්සේගේ උපත ආලෝකයක් වූ ආකාරය, ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය, විමුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීම සහ ජේසුස් වහන්සේගේ අධිපතිත්වය යන කොටස් යටතේ අපි සාකච්ඡා කරනවා. ඉතින් පුදුවේ පුතේ, අපි මුලින්ම බලමු දිවසිවරයෙක් යනු කවුද, දිවසිවරුන් ඉටුකළ කාර්යභාරය මොනවද කියලා අපි තොරතුරු විමසා බලමු. ඒ සඳහා මම රූත් ගුරුතුමා මහත්මියට ආරාධනා කරනවා.
ඔව් ගුරුතුමියනි, ඇත්තට මේ දිවසිවරයා කියලා කියන්නේ කවුද කියන එක අපිට ඉතාමත් වැදගත් වෙනවා. අපේ දුවල පුතාලට විභාග ප්‍රශ්නයක් විදිහට මේ දිවසිවරයා යනු කවුද, ඒ වගේම දිවසිවරයාගේ කාර්ය පැහැදිලි කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් ලැබුණොත් අපි මේ දිවසිවරයා කියන්නේ කවුද කියන එක හොඳින් හඳුනාගෙන තිබිය යුතුයි. එහෙම නොමැති වුණත් අපිට ඒට පිළිතුරු සපයන්නට නොහැකි වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ආකාරයට දිවසිවරයා යන්න අපිට හඳුන්වන්න පුළුවන්. ප්‍රධාන කරුණු තුනක් මේ නිර්වචනය තුළ ඇතුළත් වෙනවා. ඔබේ අවධානය හොඳින් යොමු කරන්න දිවසිවරයා කියන නිර්වචනය තුළ ප්‍රධාන කරුණු තුනක් ඇතුළත් වෙනවා. පළවෙනි කරුණ තමා දෙවියන් වහන්සේගේ කැඳවීම තුළ. දෙවැනි කාරණය තමා දේවාත්මානුභාවයෙන් එළිදරව් කරන ලද දේව පණිවිඩය. තුන්වෙනි කාරණය තමා ජනතාවට පිළිගැන්වීම. ඒ අනුව දිවසිවරයා කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ කැඳවීම තුළ දේවාත්මානුභාවයෙන් එළිදරව් කරන ලද දේව පණිවිඩය ජනතාවට පිළිගන්වෝ තැනැත්තා. ඉතින් මේ දිවසිවරයාගේ ප්‍රධාන කාර්ය වුණේ කුමක්ද කියන එක අපි විමසා බලමු. ඇත්තටම දිවසිවරයාගේ ප්‍රධාන කාර්ය වුණේ දුවේ පුතේ, අතීතයේ සිට දෙවියන් වහන්සේ සහ මිනිසා අතර තිබුණා වූ ඒ සම්බන්ධතාවය පාපේ නිසා පළුදු වෙනවා. ඉතින් මේ දිවසිවරයා කටයුතු කරන්නේ දෙවියන් වහන්සේ හා දේව ජනතාව අතර මේ පළුදු වුණු සම්බන්ධතාවය ගොඩනැගීමටයි. ඒ අනුව දිවසිවරයාගේ කාර්ය බවට පත් වෙන්නේ දෙවියන් වහන්සේගෙන් ඈත් වන දේව ජනතාව නිවැරදි මාවතට යොමු කරමින් දෙවියන් වහන්සේ හා සම්බන්ධ කිරීම. එහෙම නන්දුවේ පුතේ, අද අපි බලාපොරොත්තු වෙන ඒ සම්බන්ධතාවය ගොඩනගන්නට මේ ලෝකයට ආවා වූ ජේසුස් වහන්සේ හා සම්බන්ධ දිවස්වැකි කීපයක් විමසා බලමු. ඒ අනුව බලන කල පළවෙනි දිවස්වැකිය විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් යෙසායා 7:14 වෙන පදය. මෙන්න මේ ආකාරයට සඳහන් වෙනවා යෙසායා 7:14 වෙන පදය. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නීය. එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය. මෙය වසර ගණනාවකට පෙර යෙසායා දිවසිවරයා විසින් ප්‍රකාශ කළ දිවස්වැකියක්. ඉතින් ජේසුස් වහන්සේගේ උපත සම්බන්ධයෙන් පවසන ලද මේ දිවස්වැකිය තුළ විශේෂ වචනයක් අපිට ඉස්මතු කරගන්නට පුළුවන්. එය තමයි එම්මානුවෙල්. ජේසුස් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා කියලා කියනවා. මේ එම්මානුවෙල් යන නාමයේ අර්ථය තමා දෙවියන් වහන්සේ අප සමගය යන්න. ඉතින් මේ පිළිබඳව යෙසායා පවසන ලද දිවස්වැකිය සුදු මතෙව් සුභාරංචියේ පළවෙනි පදේ 23 වෙනි පදය තුල සනාත වෙනවා අපට දකින්නට ලැබෙනවා. ඉතින් මේ අවස්ථාවේ දෙවැනි දිවස්වැකිය පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න අපේ ගුරුතුමියට මා ඉල්ලා සිටිනවා.
ඔව් දුවේ පුතේ, දාවිත් රජු කියන්නේ ඊශ්‍රායල් ඉතිහාසයේ ප්‍රතාපවත් චරිතයක්. ඒ වගේම දාවිත් රජතුමාගේ නුවර විදිහට අපි හඳුන්වනවා බෙත්ලෙහෙම් නුවර. එසේම ජේසුස් වහන්සේ දාවිත්ගේ පෙළපතින් පැමිණි බවට යෙසායා දිවසේරයා මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. දාවිත්ගේ රජ පෙළපත නැමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගන්නේය. එහි මුල්වලින් අලුත් පැලයක් නැගී එන්නේය. එතකොට අපිට පේනවා දුවේ පුතේ, මේ දාවිත් කියන රජතුමා හා සම්බන්ධව ජේසුස් වහන්සේගේ උපතට සම්බන්ධ කරලා තියෙන ආකාරය අපි දකිනවා. ජේසුතුමාගේ උපත දාවිත් නුවරවන බෙත්ලෙහෙම් නගරයේ සිදුවන බවත්, දාවිත්ගේ පෙළපතට ජේසුස් වහන්සේ අයිති බවත් මේ දිවස්වැකියෙන් යෙසායා දිවසිවරයා අපට අනාවරණය කරනවා. එසේම අපි දකිනවා නවගිවිසුම තුල අපි අවධානය යොමු කිරීමේදී අපි දකිනවා ගාබ්‍රියෙල් දේවදූතයා මරියතුමියට කිතු උපත පිළිබඳ දැනුම් දීමේදී දෙවියන් වහන්සේ දාවිත්ගේ සිංහාසනය උන්වහන්සේට ප්‍රදාන කරන බව ලූක් සුභාරංචියේ සඳහන් කරනවා. ඒ වගේම දුවේ පුතේ, කිතූපතට සම්බන්ධ වන කිතූපත සිදුවන කාලවකවානුව තුළ රෝම අධිරාජ්‍යයේ පාලනයට යටත් වෙලා තිබුණා ජේසුතුමා උපත ලැබූ මේ පලස්තීනය කියන රට. ඒ නිසා මේ අධිරාජ්‍ය තුළ විවිධ පීඩාවන් වලට මේ ජනතාව මුහුණ දුන්නා. මේ පීඩාවන් වලින් මිදීම, එහෙමත් නැත්නම් නිදහස් වීම, විමුක්තියක් අපේක්ෂාවෙන් මේ ජනතාව බලාගෙන හිටියා. ඉතින් යෙසායා දිවසේරයා මෙන්න මේ විදිහට ඒ අනාවැකිය ප්‍රකාශ කරලා තියෙනවා. අන්ධකාරයේ ඇවිද්ද සෙනග මහත් ආලෝකයක් දුටුහ. ඝනදුරු දේශයේ විසූ අය කෙරෙහි එලියක් දැන් බබලෙන්නේය. අපි දැන් මුලින්ම අවධානය යොමු කරමු මේ යෙසායා දිවසිවරයා ප්‍රකාශ කරපු ඝනදුරු දේශය සහ ඝනදුරු දේශයේ සිටිය ජනතාව කවුද කියලා. ඒ වගේම මේ දේශයේ ඝනදුරු වීමට බලපෑ හේතු මොනවද කියලා අපි විමසලා බලමු. ජේසුතුමා ඉපදුණු පලස්තීනය රෝම අධිරාජ්‍ය යටතේ පාලනයට ලක් වෙලා දැඩි පීඩන පීඩාවන් සහ අදමිටුකම් වලින් මේ රාජ්‍ය අඳුරෙන් වැසී ගොස් තිබුණා. ඒ නිසා මේ ජනතාව දිනෙන් දින දිලිඳුභාවයට සහ අසහනයට පත් වුණා. ඒ වගේම මේ ප්‍රදේශයේ පීඩාවට ලක්ුණ ජනතාව විදිහට අපිට හඳුන්වන්න පුළුවන් කාන්තාවන්, දරුවන්, රෝගීන්, වහලුන්, අන්‍ය ජාතීන් වගේ අය බොහෝ පීඩාවට ලක්ුණා. ඉතින් මේ ජේසුතුමාගේ සේවය තුනේ අපි බලමු යෙසායා දිවසිවරයා ප්‍රකාශ කරලා තියෙනවා ජේසුතුමාගේ සේවය තුළින් මේ දේශයේ සිටියා වූ ඝනදුරු දේශයේ සිටියා වූ ජනතාවට විමුක්තියක් ලැබුණු බව. ඒ බව යෙසායා දිවසිවරයා 61 පරිච්ඡේදයේ පළවෙනි පදයේ මෙසේ විස්තර කරනවා. මහත්තම දෙවි සම්විධානන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි ඇත. දිලිඳුන්ට සුභාසන දෙසීමටද, බිඳුනු සිත් ඇත්තන්ට සුවසෙත දීමටද, වහලුන්ට මිදීම දානය කිරීමටද, සිරකරුවන්ට නිදහස දක්වන්නටද එතුමානෝ මා ආලේප කළසේක. මේ ප්‍රකාශයෙන් ප්‍රකාශ කරන්නේ ජේසුස් වහන්සේගේ සේවයේ අරමුණු. අපි බලමු ජේසුතුමා එතුමාගේ සේවා කාලය තුල ඒ අරමුණු ඉටු කරගත්තේ කෙසේද කියා.
ඔව්, ඇත්තටම ගුරුතුමියනි, මේ පිළිබඳව කතා කරද්දී එදා සමාජයේ ජනතාව මෙසියස් කෙනෙක් අපේක්ෂාවෙන් සිටියා. මෙසියස් කෙනෙක් කවුද මේ මෙසියස් කියලා කියන්නේ? ඇත්තට මෙසියස් කියලා කියන්නේ හෙබ්‍රියු භාෂාවෙන් හඳුන්වනවා ආලේපලත් තැනැත්තා. ග්‍රීක භාෂාවෙන් ක්‍රිස්ටොස් කියනවා. ක්‍රිස්ටොස් කියද්දී ගැලවුම් කාරය. මොනවෙන්ද මේ අයව ගලවා ගන්නෙ? ඇත්තටම මිනිස්සු බලාපොරොත්තු වුණේ ඒගොල්ලොන්ට තිබුණේ ලෞකික ප්‍රශ්න, ඒගොල්ලොන්ට තිබුණේ එදා සමාජයේ තිබුණු බදු බර, ඒ වගේම ආගමික කණ්ඩායම් වලින් තිබුණා වූ පීඩන, ඒ වගේ දේවල් වලින් ගලවා ගන්නා වූ ලෞකික රජ කෙනෙක් පැමිණේ කියලා බලාපොරොත්තු වෙන් හිටියා. නමුත් සුද්ධ බයිබලයට අනුව මෙසියස් කියලා හඳුන්වලා තියෙන්නේ ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ කොහොමද ඒ අයට ගැලවීම ගෙනාවේ කියන එක අපගේ ගුරුතුමිය කිව්වා වගේ ජේසුස් වහන්සේගේ පළවෙනි දේශනාව තුළ, නාසරෙත්හි පළවෙනි දේශනාව තුළ ඒ අඩංගු වෙනවා. එහි සඳහන් කරන ආකාරයට සමාජයේ කොන් කරලා හිටපු රෝගීන්ට උන්වහන්සේ පිහිටක් වෙනවා. ඒ වගේම පව් කරලා පව්කාර ස්ත්‍රිය වැඩි කාන්තාවන් පවා උදාහරණ විදිහට අපිට දකින්න පුළුවන්. ඒ පාපයට වහල් විච්ච ජනතාව නිවැරදි මාර්ගයට ජේසුස් වහන්සේ අරගෙන එනවා. ඒ වගේම ධනය නිසා සාකේවුස් වැනි අය කැමියන් සමාජයේ කොන් කරලා තිබුණා. සාකේවුස් වගේ අය කැමියන් බදු අය කිරීම නිසා සමාජයේ කොන් කරලා තිබුණා. ජේසුස් වහන්සේ ඒ අයගේ ජීවිත වෙනස් කරන්නට පවා උන්වහන්සේගේ සේවය තුළ ක්‍රියා කරනවා. ඉතින් මේ ජේසුස් වහන්සේගේ උපත සහ සේවය පිළිබඳව යෙසායා දිවසිවරයා මේ ආකාරයට දිවස්වැකි ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලමු තවත් දිවස්වැකියක්. ජේසුස් වහන්සේ කුමන ආකාරයේ බලවත් උතුමාණන් කෙනෙක්ද කියන එක, උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව යෙසායා මේ දිවස්වැකිය ඉදිරිපත් කරලා තියෙනවා. එයනම් අපට ලදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය, එතුමානෝ අපේ රජවනසේක, එතුමානෝ අසිරිමත් උපදේශකයානෝය, ප්‍රතාපවත් දෙවිතුමානෝය, සදාතන පියානෝය, සාමයේ කුමාරයානෝයයි කියනු ලබන්නෝය. මෙහි ජේසුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි, මේ සමාජයෙන් උන්වහන්සේ වෙනස් වෙන්නේ ඇයි කියන එක බැලුවොත් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයට හේතු වෙන්නේ උන්වහන්සේ සතු මෙන්න මේ ගුණාංගයන් නිසා. ඒව තමා යෙසායා දිවසිවරයා පෙන්නුම් කරන ආකාරයට යෙසායා 9:7 පදේ මේ ආකාරයට සඳහන් වෙනවා. එතුමානෝ යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද රජකම් කරන සේක. තාමත් වටිනා ගුණාංග දෙකක් උන්වහන්සේගේ සේවය තුළ පිළිබිඹු වෙනවා, යුක්තිය සහ ධර්මිෂ්ඨකම. ඒ තුළින් ආදර දුවේ පුතේ, ඔබවත් යුක්ති සහගතව ක්‍රියා කරන්නට සහ ධර්මිෂ්ඨව දිවි ගෙවන්නට ජේසුස් වහන්සේ මඟ පෙන්වනවා. ඉතින් ජේසුස් වහන්සේගේ සේවය තුළ උන්වහන්සේගේ රාජ්‍ය තුළ සුවිශේෂී ගුණාංග දෙකක් විදිහට යෙසායා දිවසිවරයා මේ යුක්තිය සහ ධර්මිෂ්ඨකම කියන ගුණාංග පෙන්වා දෙනවා. එහෙමනම් මේ වෙනකොට අපි කතා කරාතේ දුවේ යෙසායා දිවසිවරයා ප්‍රකාශ කළ දිවස්වැකි හතරක් පිළිබඳ. පළවෙනි පාඩමට අයිති මේ දිවස්වැකි හතරයි, ඒ වගේම අවසානයේ කතා කරපු දිවස්වැකිය සියලුම දිවස්වැකි යෙසායා ප්‍රකාශ කළ දිවස්වැකි පහයි. උන්වහන්සේගේ උපත සම්බන්ධයෙන්, ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේගේ උපත සම්බන්ධයෙන් තව එක දිවස්වැකියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කුමක්ද යන්න මම අපගේ ගුරුතුමියගෙන් විමසන්නට කැමතියි.
ඔව් දුවේ පුතේ, අපි බලමු යෙසායා දිවසිවරයාට අමතරව ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගැන මලාකී දිවසිවරයා ප්‍රකාශ කරලා තියෙන දිවස්සකිය. ඒ අනුව අපි බලමු මීකා දිවසිවරයා කොහොමද ජේසුස් වහන්සේගේ ආධිපතිත්වය ගැන කතා කරන්නේ කියලා. එම්බා බෙත්ලෙහෙම් ඒ ප්‍රාතා තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්පවන්නේය. එහෙත් ඊශ්‍රායල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැගියෙන්නේය. එතුමාගේ පෙළපතේ මුල දුරාතීතයෙන්ද පැරණියුගෙන්ද එන්නේය. මීකා දිවසිවරයාගේ ග්‍රන්ථයේ 5 පරිච්ඡේදයේ 2 පදයේ මේ ආකාරයට ජේසුස් වහන්සේගේ උපත සම්බන්ධ දිවස්සකි ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මේ මීකා දිවසිවරයාට අනුව ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් තෝරාගත් ජාතිය වන ඊශ්‍රායල් ජාතිකයන් අතරෙන් කෙනෙක් බවත් සනාථ කරනවා. ඒ වගේම එතුමාගේ අධිපතිත්වය ගැනත් මීකා දිවසිවරයා ප්‍රකාශ කරනවා. ඒ වගේම ජේසුස් වහන්සේගේ උපත ගැන කතා කරනකොට උන්වහන්සේගේ නැගීම, එහෙම නැත්නම් උන්වහන්සේගේ පෙළපත දුරාතීතයෙන්ද පැරණි යුගයෙන්ද සිදුවෙන බව විග්‍රහ කරලා තියෙනවා. ඒක විග්‍රහ කරන්නේ ආබ්‍රහම්ගේ සිටඳලා ජේසුස් වහන්සේගේ පැමිණීම ගැන මතෙව් සුභාරංචියේ මේ විදිහට සනාථ කරලා තියෙනවා. ආබ්‍රහම්ගේ සිට ක්‍රිස්තුස් වහන්සේගේ පරම්පරාව මතෙව් තුබා සනාථ කරලා තියෙනවා ඒ සුභාරංචිය තුල. ඉතින් දරුවනේ, අපි බලමු දැන් ජේසුස් වහන්සේගේ උපත සම්බන්ධ දිවස්සක මේ විදිහට සනාථ කරනවා වගේම උන්වහන්සේගේ උපත දේව සැලැස්මට අනුව සිදු වුණා. ඒ වගේම උන්වහන්සේගේ උපත නිසා ඊශ්‍රායෙල් වරුන්ට පමණක් නොවේ, එදා අපේක්ෂා විමුක්තිය අපේක්ෂා කරපු ඊශ්‍රායෙල් වරුන්ට පමණක් නොව මුළු මහත් මානව වර්ගයාටම උන්වහන්සේගේ උපත තුලින් විමුක්තිය ළඟා වුණා.
ඔව් ගුරුතුමියනි, ඇත්තටම අපි දැන් මේ පළවෙනි පාඩම සම්පූර්ණ කරමින් විශේෂයෙන්ම අපි හැරිලා බැලුවොත් විභාග ප්‍රශ්න පත්‍රවල කොහොමද මේ පාඩමට සම්බන්ධ ප්‍රශ්න අහලා තියෙන්නේ කියන එක. එතකොට මම එක ප්‍රශ්නයක් ඔබට මතක් කරන්නට කැමති 2017 වර්ෂයේ මෙන්න මේ ආකාරයට ප්‍රශ්නයක් අහලා තිබුණා. අපොස සාමාන්‍ය පෙළ ක්‍රිස්තු ධර්මයේ විෂය තුල මෙසිය සංකල්පය හා බැඳුණු විශේෂ ලක්ෂණ හතරක් ලියන්න. එතකොට දුවල පුතාලට මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න නම් ඔබට අපි මේ දක්වා සාකච්ඡා කළ ඒ දිවස්වැකි සහ ඒ වායේ පණිවිඩය මතක තියෙන්නට අවශ්‍ය වෙනවා. ඒ දිවස්වැකි එකිනෙක මතක තබාගෙන විශේෂයෙන්ම ඒ වගේ පණිවිඩය කුමක්ද කියන එක මතක තබා ගත යුතුයි. ඒ අනුව මෙම ප්‍රශ්නයට පිළිතුර වන්නේ එතුමාණන් දාවිද්ගේ පරපුරෙන් උපදින බව. ඒක අපි යසායා ඉදිරිපත් කළා කියන එක කතා කරා. ඒ වගේම එතුමාණන්ගේ රාජ්‍ය සදාකාලික බව අපි කතා කරා. ඊළඟ කාරණේ තමා එතුමාණන් සාමේ කුමාරයාණන් බව. ඒ වගේම අපි කතා කරා එතුමාණන්ගේ රාජ්‍ය තුල යුක්තිය හා ධර්මිෂ්ඨකම තුලින් එතුමාණන් පාලනය කරන බව. ඒ වගේම අපි අවසාන වශයෙන් කතා කරා උන්වහන්සේ මේ ලෝකයට උපදින්නේ බෙත්ලෙහෙමේ ජුදාහි ගෝත්‍රයෙන් බව අපි කතා කළා. ඒ අනුව බලන විට පළවෙනි පාඩම 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමෙන් ඔබට අවධාරණය කර තිබුණේ දිවසිවරයා යනු කවුද, ඒ වගේම දිවසිවර කාර්යයන් මොනවාද, ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳව දිවස්වැකි 6ක් ඔබට ඉදිරිපත් කරලා තිබුණා. බොහෝ දිවස්වැකි බයිබලයේ සඳහන් වෙනවා ජේසුස් වහන්සේගේ උපත සම්බන්ධයෙන් දිවස්වර පවසපු. නමුත් මෙහිදී අපි එය සංකෙටි කරලා අපි කතා කරන්නේ දිවස්වැකි කිහිපයක් පමණයි. ඒක ඔබ හොඳින් මතක තබා ගන්න.